සියලුම දෙනා තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේච භික්ඛවේ ආසවා විනෝදනා පහතබ්බා හිද භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ uppannam kāmavitakkam නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවං ගමේති uppannam ව්‍යාපාද විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවං ගමේති uppannam විහිංසා විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවං ගමේති උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවං ගමේති තී සද්ධාවන්ත පිම්මත්නි සංසාර දුකින් අත මිදීම පිණිස තුන් ලෝකයේම සනසා වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හිමහත් කරුණාවෙන් යුතුව දේශනා කරන්ට යෙදුන සද්ධර්මය මොහොතක් ශ්‍රවණය කළා ජීවිතයේ සැනසීම උදා කර ගැනීමට බලාපොරොත්තුෙන් තමයි මේ මොහොත වෙන් කරගෙන තියෙන්නේ. ඒ නිසා පින්වත්නි අද මෙම දේශනාව දක්වා දේශනාවලියක් විදියට මජ්ඣිම නිකායේ ඇතුළත් වෙන දෙවනි සූත්‍රය වුණා වූ සබ්බාසව සූත්‍ර දේශනාව තුළ සියලු ආශ්‍රවයන් දුරු කිරීමේ ප්‍රතිපදාව පිළිබඳව දේශනා හතරක් මේ වෙන විට සිද්ධ කළා. මේ පස්වෙනි දේශනාව විදියට කොහොමද ආශ්‍රවයක් කෙලෙස් ධර්මයක් තමන්ගේ ජීවිතයේ පවතින වෙලාවක හේ ආශ්‍රව ධර්මය දුරු කර ගැනීමට අනුගමනය කරන ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියන එක සියලුම ආශ්‍රවයන් දුරු කිරීමේ ප්‍රතිපදාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍ර දේශනාව තුල ඇතුළත් කරලා තියෙනවා. මේ දේශනාවේ සඳහන් වෙන අද දවසේ බලාපොරොත්තු වෙන්නේ විනෝදනය කියන වීරයෙන් යුතුව යම් උත්සාහයකින් යුතුව තමන්ගේ මනසේ පහළ වෙන විතර්කයක් තමන්ගේ මනසින් ඉවත් කරගන්නේ කොහොමද කියන කාරණය විමසා බලන්නටයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඒ නිසා පින්වතුන්ට මේ වෙලාව කායික වශයෙන් අපහසුතා තිබුණත් තමන්ගේ සංසාර ගමනේ විමුක්තිය පිණිස ජීවිතේ යම් දුකක් තියෙනවා කියලා හැම කෙනෙකුටම යම් කිසි ආකාරයකින් හෝ වැටහීමක් තියෙන නිසා තමයි අපි මේ විදිහේ දිනයක් කැප කරගෙන මේ දිනය තුළ යම් ප්‍රතිපදාවක් ඔස්සේ තමාගේ ආධ්‍යාත්මික ජීවිතය තුළින්ම සැබෑ සැනසීමක් ඇති වෙන්නේ කොහොමද කියන එක තමා තුළින් ගවේෂණය කරන්නට අපි මේ වගේ දිනයක් වෙන් කරගන්නේ. අනේ ප්‍රතිපදාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනසේ පහළ වෙන කාලයක් තිස්සේ පුරුදු වශයෙන් පැවතුනා වූ ධර්මතා රාශියක් හද මනසේ තැම්පත් වෙලා තියෙනවා. කාලයක් තිස්සේම පින්වත්නි අපිට වර්තමානයේ තමන්ගේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂව බැලුවොත් මනස කියන එක නිතරම කැමති පිනවමින් තබා ගන්නට හැම වෙලාවකම බලනවා මොන යම් අරමුණක් ඔස්සේද තමන්ගේ මනසේ පිනවීමක් ලබන්නේ කියලා. ඒකට අපි ආයතන වශයෙන් බැලුවොත් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කියන මේ ආයතනයන් තුළින් යම් අරමුණක් කොයි වෙලාවේද තමන්ට ගොදුරු වෙන්නේ, ඒ වෙලාවේ ආශ්‍රවයක් එක්ක තමන්ගේ පෙර පුරුදු අනුව හිට වටිනකමක් දීලා නාම රූපයක් විදියට තමන්ගේ මනසේ එක තැන්පත් කරගන්නවා. මේක පින්වත්නි අපි අද පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේක සංසාර ගමනේ මේ තරම් සංසාර ගමන දීර්ඝයි කියලා කියන්නේම ආපස්සට හැරිලා බලනකොට මේ වගේ එකතු කරගත්ත සංඥා, වේදනා, චේතනා නිසා ඇති කරගත්ත ධර්මතාද මනසේ සනිටුහන් වෙලා තියෙනවා. අන්නේ මනසේ සනිටුහන් වෙලා තියෙන නිසාම මේ දේවල් තවත් ඉදිරියට අපි තවත් මේ ලෝකයේ සැපයක් කියලා බාහිරෙන් පතාගෙන හොයාගෙන යනවනම් නැවතත් අපිට තමන්ගේ හිතට ගොදුරු වෙන්නේ මොනවද? බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස ආදිය තුලින් වින්දනයක් විදියට වේදනා වශයෙන්, ඒ වගේම සංඥා වශයෙන්, ඒ වගේ මේ දේවල් කෙරේ කල්පනා කරපු චේතනා විදියට අපේ මනසේ ආද තැම්පත් වෙලා තියෙනවා. ඉදිරියටත් මෙවැනි ක්‍රියාවලියක් වෙනවා කියලා දැකපු කෙනාට පේනවා සංසාර ගමන කියන එක එන්න එන්න ගැට ගැහෙනවා නම් එන්න එන දීර්ඝ බවට පත් වෙනවා තවත් දේවල් එක්කහු කළොත්. ඒ නිසා පවතින ධර්මතාවය නුවණින් දැකලා ඒක යෝනිසෝ මනසිකාරයෙන් යුතුව බැලුවොත් තමන්ගේ හටගන්නා වූ ආකාරය, හටගත් ස්ථානය මොකක්ද කියලා ඒ වෙලාවට පේන්නේ තමන්ට ධර්මතාවයක් විදියට ආශ්‍රවයක්. එක්ක කාමාශ්‍රවය, භවආශ්‍රවය කියන මේ ධර්මතා දෙකත් එක්ක අවිද්‍යා ආශ්‍රවය ඒකාන්තයෙන්ම පිහිටලා තියෙනවා. යම් කෙනෙකුට කාමාශ්‍රවය පහළ වෙනවා කිව්වනම් ඊට යටින් ඒ කාමාශ්‍රවය තේරුම් ගන්නට බැරි වුණු අවිද්‍යා ආශ්‍රවය තියෙනවා. ඒ වගේම මේ කාමාශ්‍රයේ පැවැත්මට කැමැත්ත ඇති වුණා නම් තවත් දුරට මගේ හිතේ මේ ආශ්‍රය ටික ටික හිතලා හිතලා එහාට ගෙනියන්නට ඕන කියලා හිතුවා නම් ඒ කැමැති වීම භවආශ්‍රයක් බවට පත් වෙනවා. නැතුව ඊළඟ ආත්ම භාවයක තියෙන දෙයක් නෙවෙයි මේ භවය කියලා කියන්නේ. භවය ගොඩ නැගෙන්නේ මේ වර්තමානය තුළ පවතිනා වූ සිද්ධාන්තය තුළ කෙලස් ධර්මයන්ගේ ඉපදීමේ ක්‍රියාවලිය තුළ විතරමයි. හිට ලැබෙන ප්‍රතිවිපාකය තමයි ළඟ ආත්මභාවයක උත්පත්තිය. හැබැයි ඒක නෙවෙයි අපේ ප්‍රශ්නයක් විදියට දකින්නට ඕන මේ වර්තමානයේ වෙන්නා වූ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. අන්න එහිදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රවයන් දුරු කරන ප්‍රතිපදාව කොටස් හතකට පෙන්වා දෙමින් අරහත්ත්වයෙන් කෙලවර කරන ප්‍රතිපදාවක් වශයෙන් පෙන්වා දෙමින් මේ මූලික අවස්ථාවේ ඉඳලාම අත්‍යවශ්‍ය කාරණාවක් විදියට යෝනිසෝ මනසිකාරය කියන එක පෙන්වා දෙනවා. ජානතෝ හම් භික්කවේ පස්සතෝ ආසවානං කයම් මදාමි කිංච භික්කවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝච මනසිකාරෝ. කුමක් දන්නා වූ කෙනාට කුමක් දක්නා වූ කෙනාටද මේ ආශ්‍රවයන් දුරු කිරීමේ ප්‍රතිපදාව දේශනා කරන්නේ? හේ පුද්ගලයා දැකලා තියෙන්නට ඕන යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත්. යම් කෙනෙක් තමන්ගේ මනසේම ගොඩනැගෙන මේ ක්‍රියාවලිය දැක්කට පස්සේ හේ පුද්ගලයා මේ දැක්ම තියාගෙන මෙන්න මනසේ දැන් ඉදිරියට මතුවෙන කාම විතක්කයට, ව්‍යාපාද විතක්කයට, විහිංසා විතක්කයට පිළිතුරක් හොයන මොහොතක් තමයි මේ විනෝදණයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහිදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමේච භික්ඛවේ ආසවා විනෝදනා පහතබ්බා. කොහොමද මේ ආශ්‍රවයන් දුරු කිරීමෙන් ප්‍රහාණය කරන්නේ? හිද භික්ඛවේ භික්ඛෝ පටිසංඛා යෝනිසෝ uppannam kāma vitakkanna adivāseti pajahati vinodeti byanti karoti yana bhavam gameti. තමන්ගේ මනසේ පහළ වෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මතා අනුව ගත්තා වූ සංසිද්ධීන් අනුව තමන්ගේ හිතේ පහළ වෙනවා කාම විතක්කයක්. හේ පින්වත්නි කාම විතක්කය නිසාම පෙර තිබුණා වූ ආශ්‍රව ධර්මයන් නිසා කාම විතක්කයක් දැන් මනසේ පහළ වෙනවා පෙර වේදනා සංඥා චේතනාවලට අනුරූපව. අන්නේ පහළ වෙන්නා වූ කාම විතක්කය කියන ධර්මතාවය දකිනකොට තමන්ගේ මනසේ පහළ වෙන ආකාරය විතක්කයේ ස්වභාවය තමයි හිත අරමුණකට නන්වලා ඒ අරමුණට යොමු කළා තබා ගැනීම. හැම වෙලාවකම අරමුණක් බලාපොරොත්තු වෙන යුතු අරමුණකට යොමු කරන ස්වභාවය විතක්කයේ තියෙන්නේ. ඒ නිසා මේ කාම විතක්කයත් ව්‍යාපාද විතක්කයත් විහිංසා විතක්කයත් අපේ ජීවිතයේ ඇති වෙන්නේ කොහොමද? මේ විතක්කයන්ගේ ස්වභාවය මොකක්ද කියලා අපි ටිකක් ගවේෂණය කරලා බලන්නට ඕන. දස සංඥාතරත් පින්වත්නි ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන දස සංඥාතරත් පහාන සංඥාව නමින් හැඳින්වෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාවමයි. ඒ වගේ මෙයින් එහාට ගියාට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩි යතු ප්‍රතිපදාවක් විදියට සම්මා සංකල්පය කියලා හැඳින්වෙන්නේත් මේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන ඊට ප්‍රතිවිරුද්ධ වැඩි යතු පැත්ත තමයි පෙන්නුම් කරන්නේ. එහෙමනම් මේ කරුණ ඉතාමත් ජීවිතයට බලපාන්නා වූ සුවිශේෂී වූ කාරණයක්. අන්නේ නිසා පින්වත්නි අපේ ජීවිතයේ කාම විතක්කය කියන එක කාමය කියන එකේ රාගය කියන ධර්මතාවයේ මුල්ම ස්වභාවය තමයි ඡන්දය. ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා කිම් මූලක සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. ඡන්දය අපේ හැම වෙලාවකම හිතේ තියෙනවා යමකට යොමු වෙන්නට කැමැත්තක් ඡන්දයක්. ඒ නිසාම අපිට සැනසීම බාහිරයෙන් පතන ස්වභාවයකට පත් වෙලා තියෙනවා. අපිට හැම වෙලාවකම හිතෙන්නේ කාමය කියන එක බාහිර ලෝකයේ තියෙන දෙයක් කියලා. කාමයේ නිර්මාණය කාමයේ ස්වභාවය දකින්න නැති වෙනකොට අපි හැම කාලයකම පතන්නේ බාහිර ලෝකය තුලයි සැනසීම තියෙන්නේ. බාහිර ලෝකයේ තියෙනා වූ රූප ශබ්ද ගන්ධ රස ආදිය තුලයි අපිට සැනසීම ගෙනල්ලා දෙන්නේ. එහෙම නැත්නම් බාහිර ලෝකයේ ජීවත් වෙන මව පියා දරුවන් ලෝකයේ අනිත් පිරිස දේශපාලන ආර්ථිකය කියන මේ ධර්මතාවලයි මේ පුද්ගලයන් තුලයි අපේ ජීවිතයේ සැනසීම තියෙන්නේ කියලා අචුතවත් පෘතුජන ස්වභාවයේ ඉන්න කෙනෙකුට මේ ධර්මය අහලා නැති ධර්මයේ අදක්ෂ වූ පුද්ගලයාට නිතරම කල්පනා වෙන්නේ මේ විදියට. නමුත් මේ ධර්මය අහලා ධර්මය පිළිපදින්නට යොමු වෙච්ච පුද්ගලයා බලන්නේ හැම වෙලාවකම බාහිරයේ දුක පණවන්නේ නැහැ. ඒ වගේම බාහිරයට සතුට කියන එක පණවන්නෙත් නැහැ. තමන්ගේ ජීවිතයෙන් දුක සැප කියන මේ කාරණා ඇති වෙන ආකාරය දකිනවා. අන්න එහෙමනම් පින්වත්නි මේ කියන්නා වූ කාම විතක්කය කාමයන් පිළිබඳව කල්පනා කර කර ඉන්නා ස්වභාවය අපේ හිත පිනවීමට අවශ්‍ය වෙන්නා වූ දෙයක්. ඒ නිසා ඒකේ හැම වෙලාවකම අපි හිතන්නේ මම පිනවෙනවා කියලා මේ මනසේ පිනවෙන්නට තියෙනා වූ කැමැත්ත නිසා. ඒක නිසා අපිට බාහිරින් කාමයක් කාම වස්තුන් හොයන්නට අවශ්‍ය වෙලා තියෙනවා. එහෙම හොයනකොට ඒ පුද්ගලයා තුළ දුලින්ම දුරු වෙන්නේ සහනය කියන කාරණාව. මොකද බාහිරයෙන් පතන්නේ හැම වෙලාවකම. හැම වෙලාවකම ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ සැනසීම බාහිර ලෝකයෙන්. තමන්ගේ ආධ්‍යාත්මයෙන් හොයනකොට පේනවා මේ කාමය කියන එක තමන්ගේ මනසේ නිර්මාණය වෙන දෙයක්. එතකොට මේ කාමය වගේම කාමය එතකොට අපිට එහෙම පේනකොට කාමයේ ඇතිවෙන්නා වූ වෙහෙස, දැවිලි ස්වභාවය, පීඩා කර ගතිය තමන්ගේම ජීවිතයෙන් පේනවා. අන්න එහෙම පේනකොට මෙහෙම කාම සිතුවිල්ල පහළ කළොත් මේ කාම සිතුවිල්ල නිසා තවත් සංසාරයේ දිග්ගැස්සෙනවා කියලා දකිනවා. ඒ වගේම වර්තමානයේම තියෙන මානසික සහනය නැති වෙලා යනවා කියලා දකිනවා. එහෙමනම් මෙවැනි සිතුවිල්ලක් තමන්ගේ හිතෙන් ඉවත් කරගන්නට ඒ පුද්ගලයා මොන යම් හෝ ක්‍රමයකින් උත්සාහයක් දරනවා. මොකද යම් දැක්මකින් යුතුවයි කරන්නේ. අන්න ඒ නිසා මේ විදිහේ කාම සිතුවිල්ලක් එනකොට නාදිවාසේති ඒ කාරණේ ඉවසන්නේ නැහැ. ඒ වගේම පජහති දුරු කරනවා. ඒ වගේම ඈත් කළා තබා ගන්නවා. බොහෝම දුරකට ගෙනියනවා. ඒ වගේම ඉන් මතුවට අනභවං ගමේදී නැවත නොයිපදෙන භාවයට පත් කරනවා. නැවත මේ විදිහේ සිතුවිල්ලක් තමන්ගේ මනසට නොඑන්නට නම් ඒ සිතුවිල්ලේ තියෙනා වූ ස්වභාවය නිවරදිව දැක ගන්නට ඕන. එහෙම දැකගත් කෙනාට සමතය තුළින් සිදුවෙන්නේ කෙලෙස් ධර්මයන් යටපත් කළ තබා ගැනීම. නමුත් විපස්සනාව කියන ධර්මය තුළ ඒ ඇති ධර්මතාවයේ කුමක්ද කියලා ගවේෂණයට ලක්කන පරීක්ෂණයට ලක්කන ස්වභාවය තමයි විපස්සනාව තුළ තියෙන්නේ. හොයලා බැලුවට පස්සේ පේනවා මේ තුල නිකම්ම තමන් හදාගත්ත පෙර සංඥාවන්ට අනුරූපව වේදනාවන්ට අනුරූපව වටිනාකමක් දීලා තියෙනවා මිසක් සැබවින්ම මේ තුල ඇති දෙයක් නැහැ කියලා මේ යථාර්ථය තමන්ම තේරුම් ගන්නවා. එදාට ඒ කාරණය තුල ඇලෙන්නට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇලෙන්නට දෙයක් ඉතුරු වෙන්නේ ඒ වටිනාකමක් තිබුණොත් විතරක් නිසා. එදාට මේ පිළිබඳව වටිනාකමක් නැති නිසා තමන්ම දකිනවා නම් මේක තමන්ගේ මනසේ නිර්මාණය වෙන්නේ මනසේම ඇතිවෙන්නා වූ මායාවකට තමන් රැවටිලා ඉන්නේ කියලා එදාට අපිට මේ කාරණයෙන් දුරස් වෙන්නට වෙනවා. ඒ වගේම ව්‍යාපාද විතක්කය කියන හිතේ ඇතිවෙන්නා වූ තරහ ස්වභාවය මේක පින්වත්නි තමන්ටත් වෙහෙසක් අතිශයින්ම තමන්ටත් දැනෙනවා පීඩාවක්. ඒ වගේම මේ පීඩාව තමන්ගේ හිතට දැනනකොට තමන්ගේ ශාරීරික ස්වභාවය පවා වෙනස් වෙනවා. දේශය කියන ධර්මතාවයේ ඊටමත් වේදනාකාරී ස්වභාවය අපිටම පෙනෙන්නා වූ දකින්නට පුළුවන් වූ දෙයක්. ඒ වගේම මේ කියන්නා වූ කාම විතක්කයත් ව්‍යාපාද විතක්කයත් අපේ රාග චරිතය දේශ චරිතය කියලා බොහොම හාත්පසින් වෙනස් විදියට හඳුනාගෙන තිබුණාට මනසේ පහළ වෙන්නා වූ ස්වභාවය බැලුවොත් යම් කෙනෙක් කියනවා නම් මම රාගයේ අධික චරිතයක් කියලා හේන් හිතන්නට පුළුවන් ඊට සාපේක්ෂවම දේශය තියෙනවා. ඒ වගේම යම් කෙනෙක් කියනවා නම් මම දේශයේ අධික චරිතයක් කියලා ඊට සාපේක්ෂවම රාගය තියෙනවා. හේතුව පින්වත්නි එකම කාසියක දෙපැත්ත වගේ මේ ධර්මතා දෙක වෙන්වෙන් වශයෙන් අවස්ථානුකූලව යෙදෙනවා. ඒකයි මේ සංසාර ගමනට මූලික හේතුව වශයෙන් දේශය නොයදා රාගය කියන කාරණාව මේ සංසාර ගමනට මූලික හේතුවයි කියලා දේශනා කළේ. සසර පැවැත්මට යායන්තන්නා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තට්‍ර තට්‍රා බිනන්දිනී සෙයතේදං කාමතන්නා භවතන්නා විභවතන්නා කියලා මේ තණ්හාවෙම ස්වභාවය පෙන්වා දුන්නේ අපිට ඇතිවෙන්නා වූ මේ තණ්හාව නිසා. තණ්හාව නිසාමයි පින්වත්නි යම් කෙනෙකුට මේ දුක කියන ධර්මතාවය ඇති වෙන්නේ. ඒ වගේම යම් කෙනෙකුට තණ්හාවක් තියෙනවා නම් මේ මනසේ යමකට ඒ පුද්ගලයා ඊට සාපේක්ෂව කල්පනා කළ බලන තම තමන්ගේ ජීවිතවලින් ගැටීම ඇති වෙනවා ඊට සාපේක්ෂව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විහිංසා විතක්කය මෙතනින් නැවතීමකටපත් වෙන්නේ නැහැ. හිංසා කළා හෝ තමන්ට අවශ්‍ය දේ ලබා ගන්නට තමන් උත්සාහ කරනවා. අද ලෝකයේ තියෙන පින්වත්නි ඉල්ලීම් ඒ වගේම තමන්ට ලැබිය යුතුයි මේ මේ දේවල් කියලා තමයි යම් උත්සාහයක් දරනවා නම් හැම දෙයක් තුළම පළවෙනියට ගොඩ නැගෙනවා කාම විතක්කය. ඒ අවශ්‍යතාවය මත ඒ වගේ මේ කාම විතක්කය මත පිහිටාගත්තු කෙනාට ඒ දේවල් නොලැබෙනකොට යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං. මේ කියන්නා වූ ධර්මතාවය නොලැබුණා කියලා මට මේ දේ ලැබුණ නෑ නේද කියලා ව්‍යාපාද විතක්කය මතු වෙනවා. ඊළඟට ඒ ව්‍යාපාද විතක්කය තුලත් එයින් එහාට මම මේ දේවල් කොහොම හරි ලං කරගන්නවා කියලා හිතාපු කෙනාට හිංසා කළා හරි කාකට හරි මේ දේ ගන්නට ඕන කියලා හිතුනොත් එදාට විහිංසා විතක්කය පහළ වෙනවා. පින්බතුන් හිතන්නේ මේක බාහිර ලෝකේ බාහිර සමාජයේ අද වගේ දවසක පහළ වෙන්නේ නැහැ කියලාද? අද වගේ මේ වගේ වෙලාවකත් අපේ හිතේ මේ ධර්මතා මේ ආකාරයෙන්ම පහළ වෙනවා. යම් කෙනෙකුට වැඩිය නෙවෙයි තමන්ට හොඳට භාවනාව කරගන්නට අතිශයින්ම කැමැත්තකටපත් වෙලා සීලය සමාධිය ප්‍රඥාව වඩා ගන්නට ඕන කියලා යොමු වෙච්ච හිතින් යුතුව බොහෝම කැමැත්තෙන් යුතුව තමන් ඉඳගෙන භාවනාවක නිරත වෙනවා. මේ වෙලාවක තවත් කෙනෙක් ඇවිල්ලා යම් කිසි විදියක සද්දයක් කළොත් අන්න අර කැමැත්ත නිසාම ඊළඟට මේ පුද්ගලයාට ව්‍යාපාද විතක්කය ඇති වෙනවා. ඊට පස්සේ බලනවා තවත් වෙලාවක් මේ පුද්ගලයා සද්ද නවත්තන්නේ නැහැ. තවමත් සද්ද කරනවා. එහෙමනම් මම මේ ගිහිල්ලා යමක් කියන්නට ඕන කියලාත් හිතක් පහළ වෙනවා. ඊළඟට මොකද වෙන්නේ ගිහිල්ලා මේ පුද්ගලයාට දොස් කියනවා. මෙන්න විහිංසා විතක්කයක් පහළ වෙලා. එහෙමනම් මේක හිතන්නට එපා මේක අද වගේ දවසක පහළ වෙන්නේ නැහැ කියලා. මොන දෙයක් පෙම්වත්ී ලෝකේ අල්ලගත්තත් ඒ හැම තැනකම කාම විතක්කය තිබුණා නම් ඉන්න අනතුරු ව්‍යාපාද විතක්කයට යනවා. ව්‍යාපාද විතක්කය තිබුණා නම් විහිංසා විතක්කයට යනවා. අන්නේ ස්වභාවය යම් කෙනෙකුට විහිංසා ස්වභාවයකට පත් නොවි යම් වෙලාවක නතර කරගත්තනම් ඒක එක්තරා ජයග්‍රහණයක්. ඒ වගේම ව්‍යාපාදයකට යන්න නොදී තමන්ගෙන් මේක හොයලා බැලුවනම් ඇයි මේ කාරණයක් මට ඇති වුනේ, මේ පුද්ගලයා තුල පුද්ගලයෙකුට මට වෙහෙස කරදර පීඩා දෙන්න පුළුවන් වුණා නම් මගේ ජීවිතයේ මේ කරන පරීක්ෂණය මොකක්ද කියලා ඒ පුද්ගලයාම තමන් තුලින් හොයලා බලන්නට ඕනේ. මොකද්ද හේතුව කියලා බලනකොට පේන්නේ තමන්ගේ මනසේ පහළ වුණු කැමැත්තක් නිසා, මේ හොඳ දෙයක් හරි කරන්නට තිබුණු කැමැත්ත නිසා. මනස කියන එක පින්වත්නි නිතරම හොඳ දෙය තුලත් පිනවනවා, නරක දෙය තුලත් පිනවෙනවා. අපිට හිතෙන්නේ නරක දෙය තුල නම් අපේ මනස පිනවෙන්නේ නැහැ, හොඳ දෙය තුල විතරයි පිනවෙන්නේ කියලා. නමුත් හොඳ දෙය තුල පිනවෙනවා ඊට සාපේක්ෂව ඒ වගේම ප්‍රාණඝාත ආදී කරන අය තුල ඒ නරක දෙය තුල පිනවෙනවා. පිනවෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා ඒ කාරණේ කරන්නේ නැහැ. මොකද ඒ කාරණේම වැඩක් නැහැ. මේ හැම වෙලාවකම මෙන්න මේ කියන්නා වූ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නිර්මාණය වෙන ආකාරය තමන්ගේ මනස තුලින් දකින්නට පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට පින්වත්නි මේ ධර්මතාවල ස්වභාවය තේරෙනවා, ස්වභාවය වැටහෙනවා. යෝනිසෝ මානසිකාරයෙන් දැක්කට පස්සේ මේ ධර්මතාවලට එයින් එහාට නැගී දීමේ ඉඩක් නැහැ. මොකද සියලුම සලකුණු සහිතව සොරෙක් අල්ලාගත්තට පස්සේ ඒ සොරාට ආයි නිදහස් වෙන්නට කියලා කිසිම ක්‍රමයක් නැහැ. සියල්ලම දැකලා තියෙනවා. සියලුම සටහන් ආකාර ආපු ආකාරය කොහොමද හිටියේ, මොන විදිය ඇඳුමක් ඇඳගෙන හිටියේ කියලා අහුණාට පස්සේ ඒ පුද්ගලයාට තවත් එයින් එහාට පලා යන්නට හැකියාවක් නැහැ. ඒ වගේ මේ ධර්මතාවලත් නිවැරදි ස්වභාවය දැක්කනම් ඔය කියන තරම් රාගයට වටිනාකමක් දීලා රාගය දුරු කරන්නම ඕන කියලා රාගයෙන් ඈත් වෙන ස්වභාවයට වඩා ඇත්ත දැක්කොත් රාගයෙන් දුරු වෙනවා. ඒක ඒකාන්තයි. ඒ වගේම දේශය සංගවාගෙන ජීවත් වෙනවට වඩා දේශය දැක්කොත් දේශය දුරු වෙනවා. ඒ වගේමයි විහිංසාව කියන මේ ධර්මතාවය දැක්කොත් ඒ ධර්මතාවයෙන් මිදෙනවා. එහෙමනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේම මූලික ප්‍රතිපදාවක් ඔස්සේ මෙවැනි විතක්කයක් මනසේ පහළ වෙන මේ විදිය විතක්කයක් දුරු කරගන්නේ කොහොමද කියන එක විතක්ක සංඨාන කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ සූත්‍රයේ ඇතුළත් වෙනවා කොහොමද යම් කෙනෙක් තමන්ගේ මනසේ පහළ වෙන මෙවැනි විතක්කයක් දුරු කරගන්නේ කියලා. පින්වත්නි අපිට ඒ සූත්‍ර දේශනාවේ විතක්කයේ සම්බන්ධව පෙන්වා දෙනවා තමන්ගේ හිතේ මේ විදිහේ කාම විතක්කයක්, ව්‍යාපාද විතක්කයක්, විහිංසා විතක්කයක් පහළ වෙනවා. පහළ වෙනකොට ඒ පුද්ගලයා දැනගන්නවා තමන්ගේ හිතේ අකුසල විතක්කයක් දැන් මේ වෙලාවේ පහළ වුණා. මේ අකුසල විතක්කයේ තියෙනා වූ වෙහෙස පීඩාව තමන් ඊට පෙරත් භාවනාව තුළ ප්‍රගුණ කරද්දී ජීවිතයෙන් දැකලා තියෙනවා. මේ විතක්කේ ඒකාන්තයෙන්ම දුකක්, වෙහෙසක් කියලා. අන්න එහෙම දකිනකොට ඒ පුද්ගලයා කල්පනා කරනවා මේ විතක්කෙන් මගහැරලා යන්නට ක්‍රමයක්. මේක පින්වත්නි මුල් කාරණා ටික සමතය පැත්තෙන් හිත තැම්පත් කරගන්න පැත්තකට යනවා. ඒ වගේම එක් කාරණයක් විපස්සනාව පැත්තට යොමු වෙලා තියෙනවා. ඉතින් මේ කියන්නාවෝ කාරණා තුළින් හැම වෙලාවකම බලන්නේ අකුසලයෙන් දුරු කළ කුසලයේ පිහිටවා ගන්නා වූ ක්‍රමයක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා කියන මේ පාපයෙන් ගැලවිලා කුසලයේ හිත පිහිටවා ගන්නට කියලා ඉතාමත් දුර්වල අවස්ථාවක හිටිය කෙනෙකුට වුණත් ඒ විතක්කයෙන් දුරු වෙන්නට ආකාරය පැහැදිලි කරනවා. එහිදී මේ විදිහේ විතක්කයක් පහළ වෙද්දී ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අකුසල විතක්කයෙන් දුර වෙලා කුසල විතක්කයක හිත පිහිටවන්න. මේ හිතේ පිහිටුවීම එක විතක්කයකින් තවත් විතක්කයකට යනවා. හැබැයි පින්වත්නි දුගති මග වළක්වලා සුගති මගකට යොමු කළා තියෙනවා. අන්නේ කියන්නා වූ අකුසල විතක්කේ ස්වභාවය දැකලා මේ අකුසල විතක්කයක් මේක දුරු කරගන්නට ඕන කියන කෙනා කුසලයක් තමන්ගේ ජීවිතේ කළා වූ කුසලයක් සිහිපත් කරලා බලනවා. එතකොට ඒ කුසලය තුළ හිත මනාව පිහිටියට පස්සේ තමන්ගේ හිතේ තැම්පත් වීමට මේක ඉතාමත්ම ආසන්න කාරණයක් වෙනවා. අන්නේ එහිදී පින්වත්නි අපිට හිතේ පහළ වෙනවා යම්කිසි රාග දේශ ආදී වූ අරමුණක්. එහෙන් පහළ වෙද්දී අපි කල්පනා කරනවා මීට වෙනත් පැත්තකින් ඊට සමීප වූ අරමුණකින් කල්පනා කරලා බලනවා ඊට යොදාගත් තැනකින්ම මනසින් වෙනත් පැත්තකට යොමු කරලා බලනවා මම මේ කාලය තුල මේ විදිය කුසලයක් කළා නේද? සංඝයාට දන් පූජා කළා නේද? මේ විදිය වන්දනාවක් කළා නේද? මේ විදිය බුද්ධ වන්දනාවක් කළා නේද කියලා අන්න අර අකුසල විතක්කේ යටපත් කළා කුසල විතක්කයක හිත පිහිටුවා ගන්නවා. මේ කුසල විතක්කයත් පින්වත්නි හැම කල්හිම දිගින් දිගටම පැවැත්විය යුතු දෙයක් නෙවෙයි. කුසල විතක්කයක් පවත්වා ගන්නේ අරමුණකට හිත යොමු වෙලා ඒ අරමුණේ පිහිටුවා ගන්නකම් විතරයි. මේක සඳහන් වෙනවා 2000 විතක්ක කියන සූත්‍රයේ. බෝසතාණන් වහන්සේ මේ කුසල විතක්කේ අසීමිත ලෙස දියුණු කළා කියනවා. ඒ කාලය තුල කුසල විතක්කය තුල අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියන මේ සංකල්පනා දිගින් දිගටම මනසින් යොමු කර කර කල්පනා කළා කියනවා. කල්පනා කරද්දී අපිට හිතෙන්නේ කුසල විතක්කේ නම් මොනතරම් දුරකට වැඩුවත් ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඒ සූත්‍රයේම සඳහන් වෙනවා බෝසතාණන් වහන්සේ කලාන්තය හැදිලා එතන වැටුණා කියලා. මොකද විතක්කය කියන එක පළවෙනි ජහණයෙන් ඉවත් වෙන්නේ විතක්කය කියන එක මනසට යොමු කිරීමට අරමුණකට යොමු කිරීමට අකුසලයෙන් යම් තැනක පිහිටුවා ගන්නට යොමු කරනවා මිසක් ඒක දිගටම පාවිච්චි කරන දෙයක් නෙවෙයි. අන්න එහෙම කරද්දී බෝසතාණන් වහන්සේ මේ විදියට ඇද වැටුණාට පස්සේ උන්වහන්සේ අජ්ජත්තයට හිත යෙදුවා කියනවා. අජ්ජත්තය කියලා කියන්නේ ආධ්‍යාත්මික අරමුණක් වශයෙන් තියෙන්නේ එක්කෝ කය එක්කෝ හිත දිහාවට යොමු කළා තියෙනවා. මේ වෙලාවේ නැවතත් අර දුර්වල වුණා වූ සිහිය පිහිටියා. ඒ වගේම අර දුර්වල වෙලා තිබුණු සමාධිය තමන්ගේ හිතේ වැඩුණා. ප්‍රඥාව දියුණු වෙන්නට හේතුවක් වුණා. අන්න එහෙමනම් පින්වත්නි අපිට පේනවා ආනාපාන සති වදිගේ අරමුණකට විතක්කේ යොමු කිරීමක් අපි මුලින් කරනවා. හැබැයි ඒක යම් තාක් දුරකට යොමු කළා ඒක තවත් කෙනෙකුට කියන්න බෑ මේ ස්ථානයේ ආනාපාන සතිය මෙනෙහි කිරීම යොමු කිරීම විතර්ක කිරීම නවත්තන්න මේ තාක් ඇති කියලා තැනක් පනවන්නට බෑ. ඒ තැන Tamanට හොඳට Tamanගේ මනසින් බලාගෙන යද්දි තේරෙනවා මේ තාක් දුරට නම් Tamanට මෙවැනි විතක්කයක් පීඩාවක් වෙන්නේ නෑ. හැබැයි මින් එහාට නම් මේක වෙහෙසක් කියලා. වෙහෙසක් කියලා හිතෙනකොටම අරමුණට හිත යොමු වෙලා ඉවරයි. එතකොට තමන්ගේ අරමුණෙන් හිත ඉවත් වුණා කියලා තමන්ගේ හිත බොහෝම හොඳට තැම්පත් වෙලා අරමුණ තුල පිහිටලා තියෙනවා. ඒක පින්වත්නි කිසිම ආකාරයක අපි වෙහෙසකින් යුතුව කරන දෙයක් නෙවෙයි මේ විතක්කය කියන කාරණය. මේ විතක්කය කරන්නේ යම්කිසි අරමුණකට යොමු කර ගැනීම නිස විතරයි. යම්කිසි උපකරණයක් පණ ගැන්වීමට අපි ලොකෝ වෙහෙසක් දරලා ඒ පණ ගන්නා ගැනීම කරනවා. හැබැයි එහාට අපිට ඒකට උපකාර කරගත්තා දේවල් අපි ඉවත් කළාට පස්සේ ඒ තුලින්මය ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ අපි ඒතහක් උදව් කළ විතර්කයක යමක් උපයලා දෙනවා. එයින් එහාට අපි විතර්කයේ උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ වගේ අවස්ථාවක අපි යොමු කළා හිත කුසලයකට යොමු කළා දුන්නට පස්සේ හිත කුසලයේ පිහිටනවා. දැන් අර අකුසල ස්වභාවයෙන් දුර වෙලා කුසල අරමුණක හිත පිහිටුවා ගත්තට පස්සේ හේක සමාධිගත හිතකට යෑමට බොහෝම පහසුවක්. හිත තැම්පත් වීමට ඒක පහසුවක් වෙනවා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේක උපමාවකෙන් යම්කිසි වඩුවෙක් හෝ වඩුවෙක්ගේ අතවැසියෙක් ලීයකින් තනා ගන්නා වූ ඇණයකි ඇණයක් ගසනවා යම්කිසි භාණ්ඩයක් සැකසීම පිණිස. නැවතත් හැබැයි ඒ ඇණේ ඉවත් කර ගන්නට අවශ්‍ය වුණොත් හීට කුඩා ඇණයක් ඒ මතම තබලා ඒකට පහරක් දුන්නට පස්සේ අර ඇණය ඒ සිදුර තුලින් එළියට මතුවෙනවා. අන්න ඒ වගේම තමන්ගේ හිත කුසල විතක්කයකට ගියා නම් මේ වෙලාවේ ඒ කුසල විතක්කයෙන් ඉවත් කළා. අකුසල විතක්කයකට ගියා නම් අකුසල විතක්කයෙන් ඉවත් කළ කුසල විතක්කයක පිහිටවා ගන්නවා. ඊළඟට මේ විදිහට උත්සාහ දරන පුද්ගලයාට තමන්ට අකුසල විතක්කය පාලනය කරගන්නට බැරුව යනවා. තමන්ට මේ නැවත නැවතත් ඒ අකුසල විතක්කයම අපි හොඳට ඇස් දෙක පියාගෙන භාවනාවක යෙදිලා ඉන්න වෙලාවක සමහර වෙලාවකට ඒක විතක්කයක් පීඩාවක් ආවොත් ඒක දිගින් දිගටම තමන්ගේ හිතට පීඩාවක් බවට පත් වෙනවා. ඊළඟට නැවත නැවතත් ඒ විතක්කයම මනසට වද දෙනකොට, හිංසාව ගෙනල්ලා දෙනකොට, වෙහෙස ගෙනල්ලා දෙනකොට අපි මේක දුරු කරගන්නට උත්සාහයක් කරනවා. ඒ කොහොමද දුරු කරගන්නේ? මේකේ ස්වභාවය ආදීනවය මෙනෙහි කරනවා. ආස්වාද පක්ෂය, ආදීනව පක්ෂය, නිස්සරණ පක්ෂය කියලා යම්කිසි අරමුණක ස්වභාවයන් තුනක් තියෙනවා. ඕනෑම දෙයක ආස්වාදයක් ඒකාන්තයෙන්ම ආස්වාදයක් විදියට වින්දනයක් මනසේ පහළ වෙනවා. ඒ වගේම ඒ දෙය තුල ආස්වාදය වගේම ආදීනව බොහෝයි කියලා තමන්ට මේ වෙලාවෙම වැටහෙනවා. තමන්ගේ පරයන්කයක ඉන්න වෙලාවක තමන්ට වැටහෙනවා මේ අරමුණ නිසා මේ හිතට පුදුමාකාර වෙහෙසක්. රාගය කියන එකට වඩා පින්වත්නි දේශය කියන ධර්මතාවය මත උනත් හිතේ පේනවා තරහ ගියාට පස්සේ මොනතරම් වෙහෙසක්, පීඩාවක්, ඒ වගේම දැවිලි තැවිලි ස්වභාවයක් මේ තුල තියෙනවාද කියලා අමුතුවෙන් අපි කියලා දෙන්නට ඕනේ නැහැ. තමන්ගේ ජීවිතේම බලන්නට පුළුවන්. බලනකොට මේ කාරණය දැනෙන නිසා තමයි මේක ඉවත් කරගන්නට උත්සාහයක් දරන්නේ. ඊට පස්සේ පේනවා මේ කොහොම හරි මේ තරම් වෙහෙසක් දැවිල්ලක් තැවිල්ලක් තියෙන දෙයක් නම් මම පරිහරණය කරන්නේ මේක ජීවිතයේ සැනසිලිදායක මාර්ගය නෙවෙයි කියලා ආදීනවේ කල්පනා කළා. නිස්සරණයකට පැමිණෙනවා. මේන් දුරස් වීමකට අවශ්‍යයි කියලා පැමිණෙනවා. මේ විදියට කරන්නා වූ කෙනා පිළිබඳව උපමාවකින් පෙන්වා දෙනවා. යම්කිසි තරුණයෙක් හෝ තරුණියක් හොඳට සැරසිලා ඉන්න වෙලාවක ඒ අයගේ ගෙලේ ගෙනල්ලා දානව සර්පකුණක් හෝ සතෙක්ගේ කුණු වෙලා ගියපු ශරීරයක් ගෙනල්ලා දානවා. දැම්මට පස්සේ මේ පුද්ගලයා මොනතරම් ලැජ්ජාවට, පිළිකුලට, වෙහෙසට පත් වෙනවද කියනවනම් අන්නේ සමානව මේ අකුසලය පිළිබඳව ලැජ්ජාවට පත් විය යුතුයි. දේව ධර්ම කියන ලැජ්ජ බය කියන කාරණා දෙක ඇති වෙන්නේ පින්වත්නි මෙවැනි අවස්ථාවල තමන්ගේ මනසේ ඉන්ද්‍රිය සම්බරයක් කරන්නට බෑ. මෙවැනි කාරණාවක් දන්නේ නැති කෙනාට කවදාවත්. අන්න ඒ නිසා ඒ පුද්ගලයා ඉන්ද්‍රිය සම්බරයක් කරන්නේම මනා නුවණකින් යුතුව මේ ඇතුළත පවතිනා වූ මේ ස්වභාවය මෙවැනි ක්ලේශයන් දුරු කරගන්නට ඕන කියන උත්සාහයකින් යුතුව. එහෙම නැතුව බාහිරයේ කොපමණ සම්බර කළත් ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මික ජීවිතය තුළ ඇතුළතින් සම්බරයක් නැති වුණොත් ඒ පුද්ගලයා ඉන්ද්‍රිය සම්බරයකින් යුතු පුද්ගලයෙක් නෙවෙයි. ඒක වෙනස් ශාසනවල තියෙන්නට පුළුවන්, වෙනත් ධර්මයන් තුළ තියෙන්නට පුළුවන්. ඒක සම්බරය විදියට. නමුත් බුදුදහමේ කියන්නේ සැබවින්ම මනස තුළ පහළ වෙන ධර්මතාවල නිවැරදි ස්වභාවය දැකපු කෙනා ඒක පවට ලැජ්ජාව බියක් ඇති වෙනවා. මේක තමයි සම්බරය කියලා කියන්නේ. අන්න එහෙමනම් මේ පුද්ගලයා දැකලා මෙන්න මේ කියන්නා වූ ආදීනවය දැකලා මේ තුළින් දුරස් වෙනවා. එහෙමත් බැරි කෙනෙක් ඉන්න පුළුවන් නැවත නැවතත් ඒ විතර්කය එහෙම කළාත් කරන්නට බැරි වෙන තැන නැවත නැවතත් එනවා. බලනකොට පුදුමාකාර පීඩාවකින් බෙහෙසකින් යුතුව මේ විතක්කයම ඒ හිතේ නැවත නැවතත් වද දෙනවා. අපි ওই භාවනාවකට පින්බතුන්ට පෙර වැති යොමු වෙච්ච මුලින්ම පටන් ගන්න කාලය තුල කල්පනා කරලා බැලුවොත් මේ විදිහේ වෙහෙස දැවිලි තැවිලි කියන එක භාවනාව එපා වෙන තරමටම තමන්ගේ ජීවිතයෙන් අත්දැකපු පින්බතුන් ඇති. අන්න එහෙමනම් මේ කාලය තුල පේනවා ඇති මේ දේවල් අපි කොහොමද ඉවත් කරගත්තේ කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙලාවක කල්පනා කරනවා මම මොන විදිහේ අරමුණක් ආවත් මම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියලා. ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ, ඕන දෙයක් මට එන්න මම එන තරම පිළිගන්නවා, කිසිම දෙයකට මම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියලා බොහෝම තදින් යුතු ක්‍රියාමාර්ගයක් ගන්නවා. හැබැයි පින්වත්නි, අපි මේ වගේ දෙයක් කළත් මේකත් සාර්ථක නොවෙන්නට පුළුවන්. මොකද හේතුව හිත කියන එකට අරමුණක් නොදී පවත්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හැමදාමත් බලාපොරොත්තු වෙලා තියෙන අරමුණක එල්ලීගෙන ඉන්නට. ඒ නිසා එහෙම එකක් එක පාරටම සම්වර කරනවා නම් හික්මවනවා නම් තවත් දෙයක් අතර දීලා තමයි කුඩා දරුවෙක්ගේ අතර තවත් දෙයක් දීලා තමයි ඒ දරුවාගේ අතේ තියෙන දේ අපි ගන්නේ. ඒ වගේ අපි මෙතෙන්ටත් යම්කිසි අරමුණක් දීලා තමයි මේ අරමුණ ඉවත් කරන්නටත් ඕන. ඒ වෙලාවෙත් පින්වත්නි මේ විදියට අපි ඉවසාගෙනම ඉන්නවා කියුවලා හිතුවට අපිට ශරීරයට හෝ යොමු වෙච්ච සිහියක් තියෙනවා නම් ඒ වගේම තමන්ගේ ආශ්වාසය ප්‍රශ්වාසය දිහාවට යොමු වෙච්ච සිහියක් පිහිටලා තියෙනවා නම් පිම්බීම හැකිලිම කියන කාරණයට යොමු වෙච්ච සිහියක් පිහිටලා තියෙනවා නම් ඒ පුද්ගලයා තමන්ට යමක් පිහිටට පිළිසරණට තියාගෙන ඉන්නවා. ඒ නිසා අපිට අරෙන විතක්කේ අතාරිනවා කියන එක යම්කිසි තැනක පිහිටක් පිළිසරණක් ලැබලා ඒ දේ කරන්නේ. අන්න එහෙම ඉන්නකොටත් ඒ විතක්කය කියන කාරණය නැවත නැවත ඒ හිතේ මතුවෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහිදීත් උපමාවක්. තමන්ගේ ඉදිරියට එනවා නානාවිධ රූපාදිය, හැබැයි මේ කිසිම රූපයක් තමන් බලන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. තමන්ගේ ඉදිරියට ඕනෑ තරම් දේවල් එනවා, මම මේ කිසිම දෙයක් බලන්නේ නැහැ කියලා ඇස් දෙක පියාගෙන ඉන්නා වූ කෙනෙක් වගේ මෙහිදී මේ අරමුණට නැවත සංස්කාරයකින් ධර්මතාවයක් එකතු නොකර බලාගෙන ඉන්නවා. අපි කරන්නේම යම්කිසි සිද්ධියක අපිට මූලික ස්වභාවය පෙනෙද්දී හැඩතලයක් විදියට මනසේ යම් දෙයක් නිර්මාණය වුණාට පස්සේ මේ දෙයට අපි පණ දීලා මේ තමන්ගේ ඥාතිය හිතවන්තයා තමයි මේ ඉන්නේ කියලා වටිනාකම දුන්නට පස්සේ අපි ඒකට තවත් කැලලක් එකතු කරනවා. එකතු කළාට පස්සේ මේක සකස් වෙවි යන නිසා කියනවා දිගට වැලක් විදියට. මේක සංස්කාරයේ ලක්ෂණය. ඉතින් මෙන්න මේ සංස්කාරය තියෙන්නේම මේක නොදකින අවිද්‍යාව නිසායි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වෙනවා කියලා කියන්නේම මේ කාරණය නොදකින තාක්කල් මේක එකතු වෙවි සංසාරය නැමති දම්බැල නැවත නැවත අපි පුරුද්දනවා. අන්න එහෙමනම් පින්වත්නි, ඊළං කාරණාව විදියට බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවලට වෙනස් වුණා වූ කාරණයක්, ඒ වගේම සබ්බාසව සූත්‍රයට අදාළ විදියට දේශනා කරපු කාරණයක් දේශනා කරනවා විතර්කයේ මූලය හොයන්න කියනවා. අපිට යම්කිසි වෙලාවක රාගයක් දේශයක් පහළ වෙනවා නම් ඒ විතර්කයේ මූලය හොයලා ඒ මූලය දකින්න, එතකොට ඒ විතර්කය දුරු වෙනවා කියලා. ඒ විතර්කයේ මූලය හැවීම කියලා කියන්නේ පින්වත්නි, අපිට රාගය දේශය කියලා නිකම්ම දෙයක් පහළ වෙනව නෙවෙයි. තමන්ගේ මනසේ පහළ වෙනවා රූපයක් වගේ හැඩතලයක් තමයි මනසේ පහළ වෙන්නේ. මේ මන ආයතනය සම්බන්ධව ඇස් දෙක පියාගෙන භාවනාවකට යොමු වෙලා කනෙන් දිවෙන් ශරීරයෙන් ආදියෙන් අරමුණු ගන්නෑ කියන තැනක තමයි යොමු වෙලා හොඳට මනස දිහාවට යොමු වෙලා බලාගෙන ඉන්න වෙලාවක පේනවා තමන්ගේ මනසේ මේ අරමුණ හට ගන්නා වූ ආකාරය. එහිදී රූපයක හැඩතලයක් තමයි සනිටුහන් වෙන්නේ. හැබැයි ඒ සනිටුහන් වීම සිද්ධ වෙන්නේ පෙරගත්තා වූ වේදනාවක්, සංඥාවක්, චේතනාවක් නිසාමයි. හේතුව තමයි පින්වත්නි, පෙර අපි මේ වෙනුවෙන් වින්දනයක් කළා තියෙනවා නම් ඒ වගේම ඊට අවශ්‍ය සංඥාවක් මනසේ තැම්පත් කරගෙන තියෙනවා නම් සංස්කාර විදියට චේතනා රැස් කළා තියෙනවා නම් ඒක මට හොඳයි ඒ දේ ලැබුණොත් හොඳයි කියලා කල්පනාවක ඉන්නවා නම් මනසේ පහළ වෙන අරමුණට මෙන්න මේ කාලයක් තිස්සේ දීපු ආශ්‍රවය තුලින් වටිනාකමක් නැවතත් දෙනවා. වටිනාකමක් දෙනකොට අර අරමුණට ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මලානික වෙලා ඇති වෙලා නැති වෙලා යන අරමුණක් වුණත් මේ අරමුණට අපි ඒ වෙලාවේ පණ දෙනවා. පණ දුන්නට පස්සේ මේ පිළිබඳව විශාල විතක්කයක් විදියට කාම විතක්කයක් ගොඩ නැගෙනවා. ඒ වගේම ව්‍යාපාද විතක්කයක් ගොඩ නැගෙනවා. තමන්ගේ තරහකාරයෙක් විදියට මනසේ සනිටුහන්නොත් දෙයක්. අපි හිතනවා මේ අහවල් පුද්ගලයා තමයි. හැබැයි මේ පුද්ගලයා මේ වෙලාවෙත් නැහැ අපි දන්නවා. ඒ වගේ මේ පුද්ගලයා පේන තෙක් මානෙකත් නැහැ. හැබැයි මනසේ මේ විදිහේ හැඩතලයක් පහළ වෙලා තියෙනවා. මේකට කියනවා අපි මෙන්න මේ පුද්ගලයා තමයි මේ ඉන්නේ කියලා රැවටීමකටපත් වෙලා මේ මායාවට රැවටිලා අපි මේ පුද්ගලයාට වෛරයක් මනසේ පහළ වෙනවා. එහෙමනම් පින්වත්නි අර පෙර රැස් කරගත්තා වූ දේවල් වලට අනුරූපව අද හිතන්නට ගියාට පස්සේ අපිට මේ කාරණේ පේනවා මේ මනසේ ඇතිවෙන ලෝභය දේශය ආදී වූ සිතුවිලි ඇත්තටම මේ කියන්නා වූ ප්‍රාණවත් වූ දේවල් නෙවෙයි ශක්තිය ඇති දේවල් නෙවෙයි. නමුත් අපි ඒවාට කාලයක් තිස්සේ ශක්තියක් දීලා තියෙනවා මේ දේවල් දුරු කරන්නම ඕන ඉවත් කරන්නම ඕන. හැබැයි මේ අවබෝධයෙන් ඉවත් කිරීම කියන කාරණය අපෙන් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒකටයි බුදුරජාණන් වහන්සේ මේ යෝනිසෝ මනසිකාරය කියන කාරණය නැවත නැවතත් පැහැදිලි කරලා දෙන්නේ. යම් කිසි කාරණයක් තමන්ගේ මනසට යොමු වෙනවා නම් බලන්න ඒ කාරණය පහළ වුණේ ඇයි කියලා. තමන්ට යමක් හිතෙනවා නම් ඇයි තමන්ට මේ විදිහේ දෙයක් හිතෙන්නේ කියන ප්‍රශ්නය හැම වෙලාවකම යොමු කරලා බලන්න. යොමු කරලා බලනකොට පේනවා මේ කවදාවත් අපේ හිතට අරමුණක් ඇවිල්ලා නැහැ. පෙර නොදකපු නොඅසපු ඒ වගේම ගඳ සුවඳ වශයෙන් වින්දනය නොකරපු ස්පර්ශයක් වශයෙන් වින්දනය නොකරපු දෙයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවදාවත් අපිට ක්ලේශයක් නම් මේ ලෝකේ පහළ වෙලා නැහැ. එහෙමනම් අපිට යම්කිසි දුකක් ක්ලේශයක් පහළ වුණා නම් මේ හැම දෙයක්ම පහළ වුණේ තමන්ගේ මනසේ මේ විදියට හදාගත්ත පෙර ගත්තා වූ පුරුද්දකට අනුව. පුරුද්ද කියන එක පින්වත්නි කියන්නේම ආශ්‍රව ධර්මයේ ස්වභාවයම තමයි. අපි කළා වූ පෙර පුරුදු අනුව අද ඒ දේවල් අපේ ආශ්‍රව විදියට මනසේ පුරුද්දක් විදියට තැම්පත් වෙලා තියෙනවා. ඒ දේවල් වලින් නැවතත් වටිනාකමක් දෙනවා. වටිනාකමක් දෙනකොටම අර මනසේ සනිටුහන්වන රූපයට මේ නාම ධර්ම ටිකෙන් නැවත පිරිසරණක් ලබනවා. මේකයි පින්වත්නි නාම රූපය නිසා නැවතත් විඥානයක්, නාම රූපය නිසා නැවතත් හිතක් පිහිටනවා. ඒ වගේ මේ හිත නැවතත් මේ විදිහේ නාම ධර්ම ටිකකුත් රූපයකුත් පිහිටවීමේ හැකියාව තියෙනවා. එහෙමනම් මෙන්න මේ නාම රූප කියන ධර්මය නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වෙනවා, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය වෙනවා කියලා මහා නිදාන මහා පදාන කියන සූත්‍ර දේශනාවල සඳහන් කරලා තියෙන මේකයි. එහෙමනම් මෙන්න මේ වගේ කාරණයක් තමන්ගේම ජීවිතයෙන් අත්දකින්නට පුළුවන් මෙතෙන්දි පින්වත්නි පැහැදිලිවම චිත්තානුපස්සනාවක් තමයි අපේ හිතේ ගොඩ නැගින්නේ. අදිජිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලම් මනසිකාතබ්බානි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදිචිත්තේ යෙදෙන්නා වූ භික්ෂුව කාලයෙන් කාලයට මෙන්න මේ කියන්නා වූ ධර්මතාණුව මෙනෙහි කළා. තමන්ගේ හිතින් මේ කාරණා ඉවත් කරගන්න කියලා පැහැදිලි කරලා දෙනවා. අන්න ඒ නිසා අපිට මේ වගේ අවස්ථාවකේ ක්ලේශයේ මූලය බලලා විතර්කයේ මූලය බලලා විතර්කයේ පිහිටපු ආකාරය බලලා අපි ඒ ක්ලේශය දුරු කරගන්නවා. මේක උපමාවකින් පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ. යම් කෙනෙකුට යන්න හිතෙනවා, යන ගමන් කල්පනා කරනවා ඇයි මම යන්නේ කියලා. ඉඳ ගන්නට හිතෙනවා, ඒ වෙලාවේ කල්පනා කරගෙන බලනවා ඇයි මම ඉඳගන්නේ කියලා. මේ විදිහට හැම දෙයක්ම විචක්ෂණයකින් යුතුව, විමසීමකින් යුතුව, විමර්ශනා නුවණකින් යුතුව කල්පනා කරනවා හැම දෙයක්ම කරද්දී ඇයි මේ කාරණේ කරන්නේ කියලා. ඇයි මේ කාරණේ කරන්නේ කියන එකම පින්වත්නි සම්පජඤ්ඤයේ දිහාවට යොමු වෙච්ච ප්‍රඥාවට මූලික වූ ප්‍රඥාවේ මූල බීජයේ ස්වභාවයයි. අන්න ඒ නිසා යම් කෙනෙක් ප්‍රඥාවක් දියුණු කරනවා නම් ඒ පුද්ගලයා හැම වෙලාවකම තමන් ගවේෂකයෙක් පරීක්ෂකයෙක් බවට පත්වෙන්නට ඕන. මේ සංසාර ගමනේ විමුක්තිය හොයාගෙන ගිය බුදුරජාණන් වහන්සේත් තමන්ගේ ජීවිතයට වෙනත් කෙනෙක් ඇවිල්ලා ධර්මය කිව්වේ නැහැ. උන්වහන්සේ කළේ තමන්ගේම ජීවිතය තුළින්ම මේ හැම දෙයක්කටම හේතුව මොකක්ද කියලා හොයාගෙන ගියපු ගමන. උන්වහන්සේට මරණය කියන ධර්මතාවය පෙන්වුණා. ජීවිතය මහලු වෙනවා, වයසට යනවා කියන ධර්මතාවය පෙනෙද්දි කල්පනා කළේ ඇයි මේ ජරා මරණයට හේතුව කියලා. පටිච්ච සමුප්පාදය දක්වා මේ ධර්මයේ ගැඹුරකට හොයාගෙන ගියේ දන්නා තැනින් නොදන්නා තැන දක්වා. ඒ නිසා අපි ඕනම දහමක් වඩන්නේ මුලින්ම බොහෝම දන්නා තැනකින්, සරල තැනකින්. ඊට පස්සේ මේ ධර්මයේ දියුණු කරද්දී අපිට පේනවා ඒක බොහෝම ගැඹුරකට තමන්ගේ මනස යොමු වෙලා පවතිනවා කියලා. මෙන්න මේ විදිහටත් පින්වත්නි, සමහර වෙලාවල් තියෙනවා පුද්ගලයෙකුට මොන විදියක කළත් ඒ විතර්කය නැවත නැවත මතුවෙනවා. යෝනිසෝ මනසිකාරයක් කරගන්නවත් හිතේ ශක්තියක් නැහැ. නැවත නැවතත් ඒ විතර්කයම ඇවිල්ලා පීඩාවට පත් කරනවා. එහෙම වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මැඩපාත්වා ගන්නට ඕන කියන දර්ශනයක් ඇදී පුද්ගලයෙක් මොකද්ද කරන්නේ? තමන්ගේ හුඩු ඇඳ යටි ඇඳට දත් ටික එකට පිහිටුවාගෙන දත් ටික සපහාගෙන හෝ මේ අරමුණ ඉවත් කරගන්නට ඕන කියලා උත්සාහයක දරනවා. ඒ වගේම තමන්ගේ දිව උඩු තල්ලට තෙරපාගෙන තමන් උත්සාහයක යෙදෙනවා මේ ක්ලේශය නැවත උපදින් නැති බවට පත් කරගන්නට, නූපදින බවට පත් කරගන්නට උත්සාහයක යෙදෙනවා. මෙන්න මේ විදියට පින්වත්නි, විතක්ක සන්තාන කියන සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ ආකාර පහකින් තමන්ගේ මනසේ පහළ වෙන්නා වූ විතක්කය දුරු කරන ආකාරය පෙන්වා දුන්නා. එතකොට අපිට මෙහිදී පේනවා මුලින්ම ඇතිවෙන කාම විතක්කයත්, ව්‍යාපාද විතක්කයත්, විහිංසා විතක්කයත් කියන ධර්මතා තමයි අපිට මූලිකවම භාවනාවකට බාධාවන් විදියට පේන්නේ. ඊට පස්සේ අපි කාලයක් තිස්සේ මේ දේවල් ටිකක් ටිකක් මගහරවාගෙන හොඳට භාවනාව කරගෙන යන්නට පුළුවන් කාලයක් ලැබෙනවා. එහිදී අපිට මීට හාත්පසින් වෙනස් වුණා වූ ස්වභාවය වෙනස් කරපු විතක්ක ටිකක් නැවතත් මනසේ පහළ වෙනවා. මේ විතක්කයන් හයත් එක්ක නව මහා විතක්කය කියලා විතක්ක කොටස් නමයක් පෙන්නනවා. එහිදී පින්වත්නි, තමන්ට නානාවිධ දේවල් පිළිබඳව අදහස් පහළ වෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතය පිළිබඳව, ජනපදයන් පිළිබඳව තමන්ට විතක්කයන් පහළ වෙනවා. ඒ වගේම පරානුද්යතා පටිසංයුත්ත විතක්කය කියන්නේ අනුන්ගේ ජීවිතයන්ට පිහිට වෙන්නට ඕන කියලා, තමන් මේ සකසාගත් ධර්මය අන් අයටත් දෙන්නට ඕන කියලා කරුණා සහගත චේතනාවෙන් ලෝභය තුලින් කාමය තුලින් නැවත නැවතත් වංචා කරන අපේ හිත. මේ වෙලාවට හිතන්නේ තවත් කෙනෙක් මේ දහම වැඩුවා නම් මේක මොනතරම් කුසල චේතනාවක්ද කියලා හිතලා අපි පිහිට වෙන්නට යනවා. ඒ වගේම අන්‍යයන්ට පිහිට වෙන්නට කියලා විතක්කයන් පහළ වෙනවා. ලාභ සක්කාර සිලෝක පටිසංයුත්ත විතක්ක පහළ වෙනවා. ලාභයන් සත්කාරයන් ලබන්නට තමන්ට දැන් පුළුවන්, මේ දේවල් කරන්නට පුළුවන් කියලා අදහස පහළ වෙනවා. ඒ වගේම තමන්ගෙන් බාහිර වුණා වූ ලෝකය පිළිබඳව, ජනපදයන් පිළිබඳව කල්පනා වෙනවා. මේ අය කොහොම ඉන්නවද, වෙන බාහිරයේ අය පිළිබඳව හිත පහළ වෙනවා. ඒ වගේම මේ රට තුල මොනවා වෙනවද, ලෝකය තුල මොනවා වෙනවද කියලා කල්පනා ඇති වෙනවා. මෙන්න මේ වගේ පින්වත්නි, නානාවිධ ආකාරයෙන් තමන්ගේ මෙහිත වංචා කරන තවත් විතක්ක හයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ හැම විතක්කයක් තුළින්ම ඒ විතක්කයන්ගේ ස්වභාවය තමයි බොහෝම කරුණා මෛත්‍රී සහගත ස්වභාවයක් ඇතුළතින් නිර්මාණය වෙලා වගේ පේන්නේ. හැබැයි පිටට යනකොට අපි මේ දේවල් කරන්නට ගියාට පස්සේ බාහිර ලෝකයෙන් ඇතිවෙන ප්‍රතිචාරය තමන්ට කරගෙන ගියව භාවනාවත් කරගන්නට බැරි වෙන ප්‍රමාණයට අපේ හිත කඩා වැටෙනවා. මොකද අපි මේක තනියෙන් යන්නා වූ මාර්ගයක් මිස තවත් කෙනෙක්ගේ උදව්වක්, කල්යාණ මිත්‍රයෙක්ගෙන් උදව්වක් ඒකාන්තයෙන්ම අවශ්‍ය වෙනවා. හැබැයි ඉන්නේ එහාට අපි බාහිරේ ඉන්න හැම දෙනෙක්ම මේකට යොමු කරන්න ඕන කියලා හිතක් පහළ වුණා නම් එදා ඉඳලා තමන්ගේ ආධ්‍යාත්මික ගමන සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට හැරෙනවා. ඒ නිසා හැම වෙලාවකම කල්පනා කරලා බලන්නට ඕන බුදුරජාණන් වහන්සේ බැලුවෙත් තමන්ගේ ජීවිතයෙන් තමන් එතර වෙලා ලෝකේ එතර කරනවා. ලෝකේ සත්‍යයට පිහිට වෙනවා කියන තැනක. අන්න ඒ නිසා අපිත් හැම වෙලාවකම තමන්ගේ ජීවිතයෙන් හැම ගැටලුවක්ම හැම විතක්කයක්ම හැම දුකක්ම එන ආකාරය පිළිබඳව දුකේ නිර්මාණය පිළිබඳව අපි දකින්නට ඕන මේ විතර්කයන් හරහා. මෙවැනි විතක්කයක් පහළ වුණොත් අපිට ඒකාන්තයෙන් මේ විතක්කය නිසා දුකක් ඇති වෙන්නේ. ඒ වගේ මේ දුකට හේතුව ඒකාන්තයෙන්ම අපේ මනසේ පහළ වුණා වූ මේ ලෝභය කියන කාරණයයි. ඒ වගේ මේයින් මිදෙන්නට මාර්ගයක් විදියට මේ මිදීම කියන කාරණේ ඒකාන්තයෙන්ම අපිට අවශ්‍ය වෙනවා. මොකද හේතුව මේ තුල තියෙන මුලාවක් නම් ඒ වගේම මුලාවකට හැවටිලා ඉන්නවා නම් ඒ වගේම වෙහෙසක් දුකක් පීඩාවක් තියෙනවා නම් අපිට ඒ මිදෙන්නට අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදියට සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ ධර්මතා ටික ඔක්කොම පෙන්වලා දෙන්නේ. තමන්ගේ ජීවිතයෙන් මේ ධර්මතා ටික දියුණු කිරීමක් වශයෙන්. එහිදී පින්වත්නි අපිට මේ නෙක්ඛම්ම සංකල්පයයි ඊළඟට පුද්ගලයෙක් තුළ දියුණු වෙන්නේ තමන් මේ කියනා වූ විතර්කයන්ගෙන් දුරු වෙනවා කියලා කියන්නෙම හේ පුද්ගලයාගේ කෙලෙස් දුරු වීමේ මාර්ගය තමන්ගේ ජීවිතේ වැඩෙන්නට ගන්නවා. ඒක කියනවා හැම වෙලාවකම ක්ලේශයක් පහළ වෙද්දී නෙක්ඛම්ම සංකල්පනාවක් තියෙන කෙනෙකුට තමයි මේ ක්ලේශයෙන් දුරස් වෙන්නට ඕන කියන හැඟීම පහළ වෙන්නේ. ඒ වගේම ව්‍යාපාද සංකල්පනාව වෙනුවට පහළ වෙන්නේ අව්‍යාපාද සංකල්පනාවක්. හැම වෙලාවකම අන්‍යයන් කෙරෙහි පුදුමාකාර මෛත්‍රී සහගත බවක් තමන්ගේ හිත තුළ තියෙනවා. අපේ පූර්ව භාග ප්‍රතිපදාව තුළම බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක්ගේ ජීවිතයේ දියුණු විය යුතු අංග විදියට කරණීය මෙත සූත්‍රය ආදිය තුළින් පෙන්වා දෙන්නේ ඒකාන්තයෙන් මේ හිත ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වීමට නම් ඊට සුදුසු පසුබිම සැකසීලා තියෙන්නට ඕන. ඒකට තමයි පින්වත්නි අනිවාර්යයෙන් මේ පුද්ගලයා තුළ මෛත්‍රිය තියෙනවා නම් හැම වෙලාවකම තමන්ගේ ජීවිතයට වගේම අන්‍යයන්ගේ ජීවිතය කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් ඉදිද්දී මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වීමට අවශ්‍ය පසුබිම හැදෙනවා. ඒ වගේම විහිංසාවකට කවදාවත් යන්නේ නැහැ, හිංසාවකට යන්නේ නැහැ. හැම වෙලාවකම හිංසාවෙන් තොරව ජීවත් වෙන්නට බලනවා. අන්‍යයන්ගේ ජීවිතයකට කිසිසේත්ම අපි ඇඟිලි ගැසීමක්, කරදර කිරීමක් කරන්නේ නැහැ. හැම වෙලාවකම කල්පනා වෙන්නේ තමන්ගේ නෙක්ඛම්මය පිළිබඳව, තමන්ගේ යහපත පිළිබඳව. හැබැයි ඒ තමන්ගේ යහපත හැම වෙලාවකම පරිහරණය කරන්නේ මම විතරක් ජීවත් වෙන්නට ඕන කියලා ගිහිල්ලා අවසානයේ නෙක්ඛම්මය පුරනවා කියලා තමන්ගේම නැවත නැවතත් පළවෙනි ධර්මය අවබෝධ කරන පළවෙනි අවස්ථාවෙන්ම සේවිය යුතු සක්කාය දෘෂ්ටිය නැවත නැවත වැඩෙනවා නම් මතක තියාගන්නට ඕන මේක ධර්ම මාර්ගය නෙවෙයි. ධර්ම මාර්ගය වැඩෙනවා නම් එන්න එන්න තමන්ට පේනවා තමන්ගේ ජීවිතයේ මේ ආත්මභාවය කියලා මම කියලා දාගෙන ඉන්න දෘෂ්ටිය දිනෙන් දිනම අඩුවෙන පැත්තට යනවා කියන එක ලෝකයේ තවත් කෙනෙකුට මේ දර්ශනය දෙන්නට බෑ. ඒක තවත් කෙනෙක්ගෙන් විමසා බලන්නට බෑ. ඒක තමන් තුළින් දකින්නට පුළුවන් වෙන්නට ඕන. තවත් කෙනෙක්ගෙන් මේ ධර්මය අරගෙන ධර්ම ප්‍රතිපදාවේ, ධර්මයේ හැසිරීමේ ප්‍රතිපදාව හොයාගන්නවා. හැබැයි අපි ඒ වෙලාවට තමන්ගෙන් ගවේෂණය කරලා බලනවා තමන්ගෙන් මේ මමත්වය කියන කාරණේ එන්න එන්නම අඩු වෙනවද කියලා. ඒ වගේම විචිකිච්ඡාව කියන කාරණේ අඩු වෙනවද කියලා. සීලබ්බත පරාමාසයකට අපේ ජීවිතයේ යොමු නොවී පවතිනවද කියලා. ඒක ගවේෂණය කරමින් පරීක්ෂණය කරමින් යන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ප්‍රතිපatti මාර්ගයේ පළවෙනි දැක්ම වෙන සෝවාන් මාර්ගයේ පහළ වෙන්නේ. අන්න එහෙමනම් පින්වත්නි අපේ ජීවිතේනොත් මේ ආශ්‍රවයන් හටගන්න ප්‍රතිපදාව දැනගෙන ඒ ආශ්‍රවයන් දුරු කිරීමේ ප්‍රතිපදාව තුළින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම මේ විනෝදණයෙන් දුරු කරගත යුතු ආශ්‍රවයන් දුරු කරගෙන අපේ ජීවිතයේ වැඩි යතු ධර්මතා වඩා දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා හැමදෙනාම අදිෂ්ඨාන තබාගමු.